සම්මාදිට්ඨිය ඇති වුණොත් තමයි මාර්ගයට වැටෙන්නේ. මාර්ගයට වැටුණොත් තමයි ලෝකෙන් එතර වෙන මාර්ගයට වැටුණා වෙන්නේ. සෝවාන් වෙන්න පුළුවන් වෙන්නේ. නිවන් මාර්ගයට වැටුණා වෙන්නේ. හරි. නිවන් මාර්ගයට වැටුණාට තමයි සෝතාපන්න වුණා කියන්නේ. නිවන කරා යන ප්‍රවාහයට පැමිණුණා. සෝතේ. ඒ මොහොතේ නෙමෙයි. එතන තමයි අවබෝධයක් එන්නේ. දිත්තේ දිට්ඨ මත්තන් කියන්නේ මේකයි. තාම ඒක කරනවම නෙමෙයි. එතනින් පස්සේ කෙනාට තමයි මේ මට්ටමට එන්න කරන්න ඕන දේ කරන්න පුළුවන්. දැන් එතකොට මේ හොඳයි පිරිකරලා. සෝතාපන්න උනකෙනා තමයි නිවන් සඳහා අවශ්‍ය දේ කරන්නේ. ඒ නිවන කරා යන සෝතේට පැමිණුණ කෙනා තමයි නිවන් දැකීම සඳහා අවශ්‍ය දේවල් ටික කරන්නේ. නේද? ඒගොල්ලන්ට තමයි කියන්නේ මොකද්ද වචනේ? සේක අසේක කියලා කියන්නේ නේද? සේක පුද්ගලයා නේ. ඒ රහත් වෙනකන් එතනින් මෙහා මාර්ගයට වැටුණ කෙනාගේ ඉඳන් රහත් වෙනකන් ඉවර නෑනේ. හැබැයි ඒගොල්ලෝ කරන්න උත්සාහ කරනවා. ඒ අවශ්‍ය දේ දකින්න අවශ්‍ය වෙලාවට තමන්ට හිතුණ වෙලාවට උත්සාහය කරනවා. හරි. එතකොට වැඩෙන්නේ මාර්ගය. ඒගොල්ලන්ට කියනවා සේක පුද්ගලයෝ කියලා. සේක පුද්ගලයෝ. ඒ සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ ලෝකෝත්තර දැක්ම ඇති වුණාට පස්සේ රහත් වෙනකන් කට්ටිය සේක පුද්ගලයෝ. රහත් වෙනකන්. රහත් වුණාම තමයි අසේක. තවත් කරන්න දෙයක් නැහැ. හැබැයි සම්මාදිට්ඨිය ඇති වෙන්න කලින් ඒගොල්ල මාර්ගයට වැටිලා නැහැ තාම. ලෝකෝත්තර මාර්ගයට වැටිලා. ඒක හැබැයි මිත්‍යා දෘෂ්ටියම කියන්නේ. දැන් ඒ කොටස ඉන්නවා කොටසක් పూర్ව ප්‍රතිපදාවේ ඉන්නවා. ඒකට කියනවා ලෞකික ආර්ය ශ්‍රාන්තික මාර්ගය. දැන් පින්පව් ගැන එහෙම අදහලා නේද? පව් කරන්නේ පින් කරන්න උත්සාහ කරනවා. ඔව් පෙර පරිසරේ හදනවා. දාන දෙනවා, අරවා මේවා සීල් රකින්නවා, මල් පූජා කරනවා, හොඳ වැඩ කරනවා නේද? ඒගොල්ලෝ ඉන්නේ పూర్ව ප්‍රතිපදාවේ. ඒගොල්ලෝ සෝවාන් මාර්ගයට වැටිලා නැහැ. ඇයි නැත්තේ? ආර්ය සම්මාදිට්ඨිය ඇවිල්ලා නැහැ. ලෝකෝත්තර දැක්ම ඇවිල්ලා නැහැ. ධර්මය අහලා, බුදුදහම අහලා ලෝකෝත්තර දෙයක් තියෙනවා කියන දැක්මට ඇවිල්ලා නැහැ. වචනෙන් දැනගත්තට මදි. නුවණින් දකින්න නේද? අර බල්ලා රැවටෙන හැටි අපිත් ඇහැට ඔය වගේ රැවටෙනවා නේද කියලා එහෙම දකිනකොට ඔන්න දැන් නුවණින් දැක්මක් ඔය. නේද? ඕක නිකන් කෙනාට තේරෙන්නේ නැහැ ඔය කතාව. එහෙන් දැක්කහම ඔතන රැවටෙනවා කිව්වහම ඕක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න බෑ නේද? ලෝකේ ඉන්න කෙනාට ධර්මයක් අහලා හිතලා නැති කෙනාට ඇහැ කොහමද අපි රවට්ටන්නේ? නේද? එහෙමනේ. ඉතින් ඒක බුදු කෙනෙකුටම තමයි ඔක දැකලා විස්තර කරලා දෙන්න පුළුවන්. ඇහැ අපි රවට්ටනවා, කන අපි රවට්ටනවා, මේ සලආයතනෙම රවට්ටනවා. ඒ නිසා ඇතිවෙන විඥානේ මායාකාරයක්. හරි? කවුද ඕක හිතන්නේ? ඇහැ නිසා ඇතිවෙන විඥානේ මායාකාරයක් කියලා. ඇහැ නිසා දැනගන්න දේ අපිව මුලා කරනවා කියලා. නේද? එතකොට ඒක මේ ලෝකයේ හිතන පැත්තට එහෙම්මම ප්‍රතිවිරුද්ධ. ප්‍රතිවිරුද්ධ දැක්ම. ඒකයි මේක අර උඩුගම් බලා යනවා කියන්නේ. පටිසෝතගාමි කියන්නේ. අනිත් ලෝකේ හැමෝම හිතන පැත්ත වෙන පැත්ත. මේක ඒගොල්ලන්ට විරුද්ධව. පටිසෝතගාමි. හරි? ඒක ඔතනයි බුදු කෙනෙක්ගේ වටිනාකම තියෙන්නේ. දහමක් බුදු දහමක් අහන්න ලැබුණ එකේ වටිනකම තියෙනවා. මොකද ලෝකෙට ආයිති කාටවත් ඕක පෙන්නලා දෙන්න බෑ. ඔව්. අනිත් ශාස්ත්‍රවරු ඉන්නේ ඔය මේ ආර්ය මාර්ගයට වැටිලා නැහැ. සම්මාදිට්ඨිය නැහැ. ලෝකෙට ආයිති මට්ටමෙන් එක එක හොඳ දේවල් පෙන්නන. දැන් ඒගොල්ලෝ කියනවා පව් කරන්න එපා. පව් කළොත් දුක් විඳින්න වෙනවා. කින් කරන්න? හැම ශාස්ත්‍රවරයම ඒක පෙන්නනවා. හරි? ඒකයි ඒගොල්ලන්ට අනුගාමිකයෝ පිරිසක් ඇති වෙන්නේ. කියන දේ හරි. හරි වුණාට ලෝකෙන් ඈතර වෙන හැටි ඒගොල්ලන්ට පේන්නේ. ඔව්. ඉතින් දැන් ඕකේ තේරුම් ගන්න ඕන අපි හරි කැමති ඒගොල්ලෝ ඒකේ නැහැ කියන්න. දැන් ඔතන ඊටත් වඩා කියන්න ඕන මේ බෞද්ධයොත් ඕකේ නැහැ. ධර්මය නුවණින් දැකලා සම්මාදිට්ඨිය ඇති කරගන්නකම් මතක තියාගෙන අර පූර්ව ප්‍රතිපදාව ඉන්නවා කියන්නේ තාම දහමෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ නැහැ. ඒක තමයි. දැන් මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගන්න එකත් ලොකු දෙයක්. ලෝකෙට අයිති දැක්මක් තියෙනවා, ලෝකෙ ඉක්මවා යන ලෝකෝත්තර දැක්මක් තියෙනවා කියන එක නුවණින් දකින්න පුළුවන් කමක් මෙහෙම දෙයක් අහන්න ඔව් තියෙනවා කියලා දැනගන්න එකත් ලොකු දෙයක්. ಅದේ ඕක තමයි ක්ෂණ සම්පත්තිය. පෙර නොයසු විරූ ධර්මතාව. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනවා නේද? පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. එහෙම දෙයක් මේ අවබෝධ වුණේ. නැතුව මේ හැමෝම දන්න එකක් නෙවෙයි. මීට කලින් කවුරුත් අහලා නැති දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මාරයෙක් කිසියම්ම කෙනෙක් නොයසු විරූ ධර්මතාව නේද? දැන් පේනව නේද එහෙම දහමක් මේක කියන එක? අපි මෙච්චර කල් හිතන් හිටියේ එකට වඩා වෙනස්. මොකද අපි හිතන් හිටියේ මේ ආයතන හයම හරි කියලා. ඕ ඒ හයෙන් කරලා දෙන දේ ඇත්තමයි කියලානේ ලෝකේ තියෙනවමයි කියලානේ හිතන් හිටියේ. දහමක් අහලා නුවණින් විමසනකොට විතරයි දකින්න පුළුවන් නෑ ඔය ආයතන හයම අපි වරවට්ටන මායාකාරය විඥානේ. ඇහැ නිසා ඇති වුණත් විඥානේ, කන නිසා ඇති වුණත් විඥානේ, ඔය විඥානේ ඔක්කොම මායාකාරය. බුදුහාමුදුරුවෝ උපමා කරනවා මායාකාරයට නේද විඥානේ. ඒ කියන්නේ අපේ හිත උපමා කරනවා මායාකාරයකට. මායි උපමංච විඥාන. දැන් නුවණින් දකින කෙනාට නුවණින් දකින්න එතකොට හරි දැක්ම ඇති කරගන්න පටන් ගන්න තැන පෙන්නනවා සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් දකින්න කියනවා ඇහැ කියන්නේ කවුද? ඇහැට පුළුවන් කරන්න වැඩේ මොකද්ද? ඇහැ පිරිසිඳ දකින්න කියන අවබෝධ කරගන්න. එහෙම දකින කෙනාට පේනවා ඇහැ හටගත්තේ මෙහෙම. සමුදේ. සමුදේ දකින්න කෙනාට පේන ඔය සමුදේ දුන්න නැත්නම් ඇහැ හට ගන්න නෑ නිරෝධය නූපදින ගතිය. හරි? එයාට තමයි නිරෝධ මාර්ගයක් ගැන හිතා ගන්නවත් පුළුවන්. එතකොට ඇහැ ගැන දන්නෙත් නෑ, සමුදේ දන්නෙත් නෑ, නිරෝධය දන්නෙත් නෑ. ওই ටික දන්න නැතුව භාවනා කරනවා කියලා කළාට මතක තියාගන්න අර වතුරට එබෙන බල්ලා බල්ලා දිහා බලාගෙන කරන භාවනාව වගේ. බල්ලෙක් ඉන්නවා කියලා පිළි අරන් අනේ ඌ අනිත්‍යයිනේ, ඔය ඉන්න බල්ලා වෙනස් වෙනවා, ඔය ඉන්න බල්ලා සතර මහා ධාතු, ඔය ඉන්න බල්ලා දෙතිස් කුණප. කවදාවත් සම්මාදිට්ඨියට එන්න බෑ. පූර්ව ප්‍රතිපදාවක් වැඩෙන. පූර්ව ප්‍රතිපදාව කියන්නේ උගේ කෙලෙස් යටපත් වෙනවා. දැන් උගේ තරහා තිබුණා නම් තරහා යටපත් වෙනවා. ඇලීම තිබුණා නම් ඇලීම යටපත් වෙනවා. මේක වෙනවා. ඇලීම් ගැටීම් යටපත් වීම තියෙනවා. ඒකයි ඒක පූර්ව ප්‍රතිපදාව කියන්නේ. ඒ කියන්නේ අර නීවරණ යටපත් කරගන්න උදව් වෙනවා. නීවරණ යටපත් වෙන්න. මොකද නීවරණ බලවත් වුණහම කොහොමද ධර්මයේ පෙහින්නේ? නීවරණ යටපත් වුණ මනසකට තමයි මේවා දකින්න පුළුවන්. දැන් අහනකොට තේරුණාට නුවණින් දකින්න පුළුවන් නීවරණ යටපත් වුණ මනසකට. හරි? තරහ වැඩි හිතකට ඕක අහනකොට දැනුණට ඒක තේරුම් යන්නේ නැහැ. ඇලීම වැඩි හිතකටත් තේරුම් යන්නේ නැහැ. නේද? ඇලීම බලවත් වෙලා ඉන්නේ. ඔතන බොරුවක් කිව්වට ඒක හරියන්නේ නැහැ. හරි. නීවරණ බලවත්. එහෙනම් තමයි උපක්‍රමයෙන් නීවරණ යටපත් කරගන්නවා. ඒ නීවරණ යටපත් වෙනවා පූර්ව ප්‍රතිපදාව. යටපත් වෙනවා. නීවරණ කඩලා දාන්න පුළුවන් ඔය සම්මාදිට්ඨියෙන් එන මාර්ගය. ඒ නීවරණ මතුවෙන්නේ. දැන් කවදා හරි ඔන්න බල්ලා අවබෝධ කරගත්තොත් එහැමාව රවට්ටනවා. ඔතන බල්ලෙක් මේ හිතෙන් කියපු එකක් මිසක් ඔතන ඉන්න බල්ලෙක් නෙවෙයි කියලා දැනගත්තු දවසට. අන්න සමුච්ඡේ. ආයේ වතුරට එවිලා පුරන්නේ නැහැ කවදාවත්. නේද? දැන් යටපත් කළා නම් ආයතරය දකින්න ගොඩම පුරලා ඉවර වෙලා තමයි හිතන්නේ. පුරුද්දට තරහරන් ඉවර. ඒකට ඒ ප්‍රඥාවෙන් නුවණින් දැක්කට පස්සේ අපි වතුරට එවිලා අපි තරහ ගන්නෑ නේද? අන්න ඒ මට්ටමට එනවා. ඒ මට්ටමට කියනවා සමුච්ඡේද. ඒක නූපදින විදිහට කඩලා දානවා. ඒක කරන්න පුළුවන් සම්මාදිට්ඨියෙන් පටන් ගන්න විදර්ශනාවෙන්. හරි. එතකොට මතක තියාගන්න විදර්ශනා භාවනා කියලා සම්මතයට කළාට මාර්ගයේ වැඩෙන්න නම් සම්මාදිට්ඨිය දහමක් අහලා සම්මාදිට්ඨිය ඇති කරගෙන තියෙන්න ඕන. ඒක කියා දෙන කෙනාගේ සම්මාදිට්ඨිය තිබුණට වැඩක් නැහැ. අහලා තමන් තුල සම්මාදිට්ඨිය තියෙනවා. ඒ නිසා කියලා වැඩක් නැහැ. මම අර ස්වාමීන් වහන්සේ ළඟට යනවා නැත්නම් මේ මගේ වැඩසටහන් වලට එනවා. ඒ හින්දා මට සම්මාදිට්ඨිය තියෙනවා කියුවට හරියන්නේ. මේ කියන දේ තේරුම් අරන් දකින්න පුළුවන් නම් අන්න එදාට සම්මාදිට්ඨිය ඇති වෙයි. ඕක ඇති නොවුනොත් කොච්චර දහම දැනගත්තත් මතක තියාගන්න ආර්ය මාර්ගයට නම් වැටුනේ නැහැ. බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගත්තා උනේ නැහැ. සසරේ යනවා ඉතින්. ඔය බුද්ධාගමේ වුණත් සසරේ යනවා, වෙන ආගමක වුණත් සසරේ යනවා. වැඩි වෙනසක් නැහැ. නේද? බුද්ධාගමේ අයත් දිව්‍ය ලෝකේ යනවා, අනිත් ආගම් වල අයත් දිව්‍ය ලෝකේ යනවා. බුද්ධාගමේ අයත් අපායේ යනවා, අරගොල්ලොත් අපායේ යනවා. මේ මොකද්ද වෙනස? සසරේ යනවා. සසරේ යනවා නම් දුකයි. බුදුහාමුදුරුවෝ පෙන්නනේ. ඒකෙන් ගැලවෙන්න විදිහ තමයි දහම අහලා සම්මාදිට්ඨිය ඇති කරගෙන ආර්ය මාර්ගයේ පටන් ගන්න. ලෝකෙන් එතර වෙන මාර්ගයට වැටෙන. එදාට තමයි දහමෙන් ප්‍රයෝජනයක් ගත්තා කියන්න පුළුවන්. හරි. කොච්චර මොන ගැඹුරු බණ ඇහුවත් කාගෙන් ඇහුවත් සම්මාදිට්ඨිය තිබුණ නැත්තම් වැඩක් නැහැ. මේ කියන්නේ බණ අහන්න එපා කියන එක නෙවෙයි. අහන්න බණ නුවණින් විමසලා අවබෝධය ගන්න උත්සාහ කරන්න. ඒ දැක්ම ඇති කරගත්තාම තමන්ට ආයේ ඉතින් කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මේ භාවනාව හරිද, මෙහෙම කළොත් නිවන් දකීද, නැත්නම් මේ ධර්මය හරිද, මේ ආමුද්‍රෝ කියන එක හරිද කියලා එහෙම අහන්න දෙයක් නැහැ. මොකද මගයි නොමගයි හොඳට පැහැදිලි වෙනවා. මේක නම් ආර්ය මාර්ගය, මේක නම් ආර්ය මාර්ගය නෙවෙයි. මේක ලෝකෙට අයිති දෙයක්. මේක ලෝකෙට ඉක්මවා යන දෙයක්. අන්න ඒ දැක්ම එනවා. එතකොටත් තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලීමක්. ලෝකෙන් ඉක්මවා යන සම්මාදිට්ඨිය තියෙන කෙනාට කරන්න දැන් සම්මාදිට්ඨියවට සම්පූර්ණ නැහැ. එතකොට නේද? දැන් සේක පුද්ගලයාට කරන්න දෙයක් තියෙනවා. එයාටත් තියෙනවා පංච උපාදානස්කන්ධේ අනිත්‍ය බලන්න. ඒ අනිත්‍ය මොකද්ද? දේවය. උතේවය. මේ හටගත්තේ මෙහෙමයි. සමුදේ යෙදුන හින්දා මේ සමුදේ නැත්තම් හටගන්නේ නැහැ. නිරුද්ධයි. එහෙම උදේවයක් වෙයි. ඒ මේ තියෙන දෙයක වෙනස් වෙන කතාවක් නෙමෙයි. මේ හේතු යෙදෙනකොට මේක හට ගන්නවා, මේ හේතු යෙදුනේ නැත්තම් හට ගන්නවා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධගත. එහෙම උදේවය දැක්පේ. හට ගැනීම නිරෝධ වේ. එහෙම දැක්මත් තියෙනවා. ඒක හැබැයි මේ තියෙන දේක වෙනස් වීම නෙවෙයි. තියෙන දෙයක් කියනකොට දෘෂ්ටිගත වෙලා. පවතින දෙයක් කියනකොට දෘෂ්ටියකට අහු වෙලා. තියෙනවා කිව්වත් දෘෂ්ටියට අහු වෙලා නැත කිව්වත් නැහැයි කිව්වත් දෘෂ්ටියට අහු වෙලා. අතවට බුදුහාමුදුරුවෝ පෙන්නනවා තථාගතයන් ධර්මයේ දේශනා කරනවා ඇත යන දෘෂ්ටියට වැටෙන්නෙත් නැතුව නැත යන දෘෂ්ටියට වැටෙන්නෙත් නැතුව මධ්‍යම ප්‍රතිපදාව. ඒක තමයි කටිච්ච සම්පදාය කියන්නේ. මේ හේතුන් තියෙනකොට මේ ඵලය තියෙනවා. මේ හේතුන් නැත්තම් මේ ඵලය නැහැ. ඵලය විද්‍යමාන වෙන්නේ නැහැ. ඒක තමයි මේ පටිච්ච සමුප්පාදේ නැත්තම් බුදුදහම කියන්නේ. දෙයක තේරුම් ගන්න සමුදයයි ඒ ඵලයයි හේතුඵල තේරුම් ගන්නවා. හේතුඵල සම්බන්ධය තේරුම් ගන්නවා. හේතුඵල සම්බන්ධය කියන්නේ හේතු යෙදිලා තියෙනකොට ඵලය තියෙනවා. හේතු යෙදිලා නැත්තම් ඵලයක් ගැන කතා කරන්නවත් බෑ නිරුද්ධයි. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් කියන්නේ හේතු. මේ ටික තියෙනකොට මේ දේ තියෙනවා. මේ ටික තියෙනකොට වෙන දෙයක් තියෙනව නෙමෙයි. මේ දේ තියෙනකොට මේ දේ තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. මේ දේ තියෙනකොට මේ විදිහට විද්‍යමාන වෙනවා එකයි කියන්නේ. මේක නැත්තම් එහෙම විද්‍යමාන වෙන්නේ නැහැ. එකක් හරියට දැක්කොත් පහේම තියෙන්නේ මේක කියලා කෙනෙකුට අවබෝධයක් එන්න පුළුවන්. මොකද එකම දේ තියෙන්නේ. දැන් පංච උපාදානස්කන්ධය මොකද්ද? ඒක හටගන්නේ ඇයි? කියලා දැක්කනම් අනික් තමන් එකකින් දැන් ඒකේ කියන්නේ ඔය පහම බැලුවේ නැතත් එකක් බලලා අවබෝධය ගත්තොත් අනිත් එකත් අවබෝධ වෙනවා. රූපය ඒ හින්දා තමයි ඔය සම්මාදිට්ඨිය එක එක විදිහට ගන්න පුළුවන් කියන්නේ. රූපය ගැන හෙව්වොත් සම්මාදිට්ඨිය ගන්න පුළුවන්. මොකද්ද හොයන්න කියන්නේ? රූපය මොකද්ද? ඉති රූපං. ඉති රූපස්ස සමුදය. මේකයි රූපය, මේකයි රූප සමුදය. ඉති රූපස්ස අත්තංගම. මේ රූපේ නිරෝධය. ওই ටික දකින්න ගෙනාට සම්මාදිට්ඨිය ඇති වෙනවා. රූපය දකිනකොට අනිත් ටිකත් එහෙමයි කියලා වැටහෙන්නක් වෙනවා. ඒ කැමැති අයට කැමැති තැනකින් පටන් ගන්න පුළුවන් වෙන්න තමයි මේ ආකාරයට සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. තව කෙනෙකුට පුළුවන් ආයතන ගැන බල බලා ඉන්න. ඇහැ මොකද්ද? ඇහැ හටගත්තේ ඇයි? ඇහි නිරෝධය මොකද්ද? ඕක බල බලා ඉන්න කෙනාටත් සම්මාදිට්ඨිය. එයාට අමුතුවෙන් රූප ගැන බලන්න ඕනේ. ඒ කෙනෙක් පුළුවන් සම්මාදී. හැබැයි සම්මාදිට්ඨිය ආවා කියන්නේ අර ඔක්කොටම ගැලපෙනවා. අය කොහෙවත් ගැටලු වෙන්නේ නැහැ. එයා තමයි දුක කියන එකත් පේනවා නැත්තම් පංච උපාදානස්කන්ධෙන් දුක කියන්නේ. දුක කියන එකත් පේනවා දුකේ සමුදයත් පේනවා. දුකයි දුක්ඛ සමුදයයි දැක්කා කියන්නේ ඊතුරු දෙක දැක්කා. නිරෝධේ මාර්ගය දැක්කා.
ඒක
ඔටෝයි. ඔටෝයි. එකක් ඒ චතුරාර්ය සත්‍යයේ තියෙන ලක්ෂණයක් තමයි එකක් හරියට දැක්කොත් හතරම දකින්න. ඔක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. එකක් හරියට දැක්කොත් හතර ආකාරෙම පේනවා. ඔකට කියනවා සම්මාදිට්ඨිය කියලා. ඒක දැක්කා කියන්නේ හැබැයි දැන් සමුදය ප්‍රහාණය කළා නෙවෙයි. ප්‍රහාණය කළොත් හරි කියන අවබෝධයනවා. තාම ප්‍රහාණය කරලා නැහැ. ඒකයි එහෙම කෙනාට තව කරන්න වැඩ ටිකක් තියෙනවා කියන්නේ. මේගොල්ලන්ට සයික පුද්ගලයෝ කියන්නේ. ඈ තව කරන්න දේවල් ටික. ඒගොල්ලෝ තමයි මේ නිවන් මාර්ගයට වැටුණාය කියන. දහම අහලා සම්මාදිට්ඨිය ඇති වුණා. කෙනෙක් තේරුම් ගත්තා. අහන්නයි දකින්නයිනේ තියෙන්නේ. ඥානතෝ පස්සති. ඒගොල්ලන්ට තමයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන් කියලා කියනවා. දහම අහන දකින්නයිට. හරි. දැන් අපේ වෙලා තියෙන්නේ දහම අහනවා දැකීමනේ. කොහෙන් හරි අහගෙන මාර්ගේ වැඩන්නේ දැකීම නේ තේරුම් ගැනීම නේ ඒ කියන එක හරිද වැරදිද කියලා බලන්න නුඟණක් නැහැ දැන් ඒක තමයි ඇති කරගන්න ඕනේ එතකොට තමන් කාටවත් අහු වෙන්නේ නැහැ කවුරුවත් කියපු හින්දා පිළිගන්න අවශ්‍ය නැහැ පරණ පුරුදු බලවත් ඒක තමයි මං කිව්වේ දැන් සමුදේ දැක්කට සමුදේ ප්‍රහාණය වෙලා නැහැ පුරුද්ද බලවත් ඇලීම් ගැටීම් එනවා හැබැයි ඒ ආවට තමන් දන්නවා මේ මෙතන මෙහෙම සිද්ධියක් තියෙන්නේ කියලා නුවණින් බැලුවොත් පේ ඒ පරණ පුරුද්දට එහෙම වෙනවා කියන එක පේනවා හැබැයි ඒක කෙලේශයක් කියන එක පේනවා ඕක තමයි මේ ශේක පුද්ගලයාගේ ලක්ෂණය ඔව් දහමක් අහලා නැතිකම අහලා දැකලා නැහැ. අපි ඇහුවට වැඩක් නැහැ දැකලා නැත්තම් නේ. තමන් ඒ පස්සතෝ කියන එක එන්න ඕන. ඥානතෝ කියන්නේ අහනවා පිටින් දැනගන්නවා නේද? පස්සතෝ කියන එක ආපු කෙනාට තමයි මාර්ගය තියෙන්නේ. වඩන්න පුළුවන්. ඔව් ප්‍රඥාවෙන්ම තමයි. ඔව් හැමෝටම අවබෝධ වෙන්නේ නැහැ. අපිත් ඉන්නේ නැති. දැන් අවබෝධ නොවුන හින්දා තමයි තාම නේද සංසාරේ යන්නේ. දැන් ඒ කිය මොකක් හරි උත්සාහයක් කරන් තියෙනවා. ඒ හින්දා තමයි මෙහෙම අය ආයේ හොයන්න එකතු වෙන්නේ. ධර්මය අහන්න ලැබිලා තියෙන්නේ. අහලා ඇති අපි දැකලා නැහැ. පේනවන. අනිත් අයගේ අඩුව නෙමෙයි අපේ අඩුව. අහන්න ප්‍රශ්න තියෙනවා ඒකට අනුව ඊළඟට පාරමිතා වැඩි බැයි මතක තියාගන්න ඒ රහත් වෙන්න නෙවෙයි තනතුරක් ලබන රහත් වෙන්න එහෙම ඒ කියන්නේ ධර්මය අවබෝධයට එච්චර දඟලන්න ඕනේ නැහැ කියන්නේ අවබෝධය කියන්නේ නුවණින් ප්‍රඥාවෙන් ඕක හිතන්න ගිහින් අර ඒ කියන්නේ සම්මා දිට්ඨිය නැතුව ඕක ගැන හිතන්න ගිහින් පටලෝගෙන තමයි කියන්නේ අනේ අපේ පාරමිතා තියනවාද දන්නේ කොහොම කියලා අදයිද එහෙම ඒ කතාවට අහු වෙන්න එපා ඔව් කොච්චර පව් කළත් බය වෙන්න එපා අඟුලිමාලට පුළුවන් වුණා නම් රහත් නේද අච්චර මිනීම එතන අපි එච්චර පව් කරලා නැහැ නේ මේ ජීවිතේ කලින් ජීවිතවල දන්නේ ඔව් එහෙනම් ඉතින් රහත් වෙන්න බැරි කමක් නැහැ මේ ධර්මය දකින්න බැරි කමක් නැහැ හරි ධර්මය අහුවොත් නුවණින් විමසුවොත් ඒකේ බැරි කමක් නැහැ බැහැයි කියනවා නම් ධර්මය ගැන සැක කර ඔව් ගොඩාක් පව් කරන අය මේක අවබෝධ කරගත්තා. ඒ හින්දා මේ කියන ගිහින් පව් කරන්න කියන එක නෙවෙයි. අවබෝධ කරගන්න බැරි දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න. අපට ඒ ශක්තිය තියෙනවා. ධර්මය අහන්න ලැබෙනවා නුවණින් මෙනෙහි කළොත් ඉතුරු ටික කරන්න ශක්තිය තියෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් බය වෙන්න දෙයක් නැහැ. හරි. සෝතේට ප්‍රවාහයට වැටෙනවා. නිවන කරායන මාර්ගයට වැටෙනවා. කාලේ කොච්චරයිද කියන එක ඒවත් කියන්න බෑ. එනට මාර්ගයට වැටුණොත් බුදුදහමින් ප්‍රයෝජනේ ගත්තා වෙනවා. ආයි බුදු කෙනෙක් පහළ නොවුණත් අනිවාර්යෙන් කෙලවර කරනවා. ඒකයි වෙනස තියෙන්නේ. ආර්ය මාර්ගයට වැටුණ කෙනා බුදු කෙනෙක් පහළ වුණාද නොවුණාද කියන එක අදාළ වෙන්නේ නැහැ. මොකද දහමෙන් ගන්න ඕන දැක්ම අරන් ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ තමන්ගේ උත්සාහය. ඒ මට්ටමට එන්න පුළුවන් කියන එක තමයි මේ ක්ෂණ සම්පත්තිය කියන්නේ. මනුස්සයෙක් කියලා ඉපදිලා තියෙන ධර්මයක් අහන්න ලැබිලා. ඒ ඔය දෙක සිද්ධ වුණොත් විතරයි මාර්ගයට වැටීමේ හැකියාව තියෙන්නේ. සම්මාදිට්ඨිය ඇති කරගෙන. දැන් අපිට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට මේ මාර්ගයට වැටීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක නුවණ යොදා ගන්න තමයි තියෙන්නේ. දැන් ඕක දන්නේ නැති හින්දා තමයි ඉතින් අපි පරක්කු කර කර ඉන්නේ. පමා වෙනවා. මේකේ වටිනකම තේරුම් ගන්න නැහැ. තාම අර ඇලීම් බලවත් ලෝකෙට තියෙන ඇලීම්. ඉතින් අරව මේව තියෙනවා වැඩ. ඒ නීවරණ හින්දා තමයි අපිව ලෝකෙට අදින්නේ. කෙලස් බලවත්. ඒ සසර යාපු පුරුද්දත් එක්ක අපි ඒ නීවරණ පැත්තට අදිනවා වැඩි. ඒවා යටපත් කරගන්න ලොකු උත්සාහයක් යොදන්න ඕනේ. ඒක තමයි මේ සමාධිය වඩනවා කියන්නේ. සමාධිය වඩන එක දැන් පටන් ගනිද්දි ලේසි නෑ. පුරුදු කරගත්තාම Taman එක දිගටම කළොත් නැති වෙන්නේත් නෑ. හැබැයි ආයේ පොඩ්ඩක් නොකර හිටියොත් ආයේ නැති වෙනවා. මොකද අපේ කෙලෙස් බලවත්. අර පරණ පුරුදු වලට අදිනවා. නවත්තුනම තමයි කෙලෙස් හදාගන්න. ඔව්. ටික ආයේ බලවත් වෙලා එනවා. ඒ ආයේ ලොකු උත්සාහයක් යදන්න ඕනේ ආයේ යටපත් කරගෙන යටපත් කරගෙන ආපහු සමාධි. ඒ හින්දා තමයි මේ කියන්නේ සමාධි ධ්‍යාන වඩා ගත්තොත් ඒක නැති වෙන්න දෙන්න නොදී හැමදාම ටික වෙලාවක් හරි ඒක කරන්න. ඒතොර නැති වෙන්න. ඒක තමයි එකම විදිහ. ඒ හැමදාම ටිකක් භාවනාවේ යෙදෙන්න ඕනේ. ධික කාලයක් නොවුණත් පොඩි වෙලාවක් හරි දවස ගානේ නොකඩවා ඒක කළොත් තරක ලේසියෙන් නැති වෙනවා. එහෙම තියාගන්න තමයි උත්සාහ කරන්න ඕන. එතකොට මේ දැක්ම කොහොමද දැන් ධර්මය අහන්න අහන්න තමන්ගේ දැක්ම වැඩි වෙනවා. මේවා විමසන්න විමසන්න ඉබේම විදර්ශනය වෙනවා. ඔය නුවණින් බලනකොට. ඒ ඔය වගේ දේවල් ගැන ආය ආය කතා කරන්න සාකච්ඡා කරන්න බලන්න. එතකොට තමයි මේ අවබෝධය තව තව වැඩි වෙන්නේ. ඒකෙදි අපි අරයා හරි දෙයි කියනවා මෙයා හරි දෙයි කියනවා කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒකෙන් මන් තේරුම් ගත්තේ මොකක්ද? ඒක තව කෙනෙකුට ඔන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා විස්තර කරන්න පුළුවන් නම් කියන්න ගියාම නෑ එහෙම නොදන්න කෙනෙකුට නෙමෙයි ඕවා දන්න හොයන කෙනෙකුට කියන්න ඕනේ. අනිත් අයට කියන්න ගියත් පිස්සු කියලා මේ කියයි. ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නෑ. නෑ ඒගොල්ලන්ට ඕගොල්ලන්ට පුළුවන් නේ කතා කරන්න. කල්යාණ මිත්‍රයෝ කියන්නේ ඒකයි. නෑ ඒ මාර්ගය තේරුම් ගන්න ඒකට උත්සාහයක් යොදන අය තමයි ඇසුරු කරන්නේ. අනිත් අය එක්ක ඕක කතා කරන්න ගියත් ඉතින් පිස්සෝ කියලා කියනවා. ඔව් ඔව් පිස්සංකොටුවේ පිස්සෝ කියන්නේ දොස්තරට පිස්සු කියලා. අන්න පිස්සයිනවා කියනවා බෙහෙත් දෙන්නේ. ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. එනේ බුදුහාමුදුරුවෝ වෙන්නේ මේ සබ්බේ පුතුජන උම්මත්තක. අපි හැමෝම උම්මත්තකේ. බුදුහාමුදුරුවෝ වෙන්නේ. ඉතින් අපි ඉඳන් කියනවා ඒවම කරන කෙනෙකුට එයාට පිස්සු කියනවා. අර පිස්සෝ කොට දොස්තරට පිස්සු කියනවා. ඉතින් මෙහෙමයි වෙන්නේ. දැන් පිස්සෝ ටික දොස්තරට කොච්චර පිස්සු කිව්වත් දොස්තර ගණන් ගන්නවද? දොස්තර බෙහෙත් නොදී ඉන්නෙත් නෑ. ඔව් පිස්සු බෙහෙත් බොන්න යන්නෙත් නෑ. ඒගොල්ලන්ට බෙහෙත් නොදී ඉන්නෙත් නෑ. මට පිස්සා කිව්වා කියලා. නේද? ඒවා ගණන් ගන්නෑ. ඇයි දන්නවනේ පිස්සු කියලා? කියන්නේ මනස දියුණු නෑ. මෝඩකමට කියන කතාව කියලා දැක්කහම තරහ යන්නේ නෑ. පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න. ඒ වගේ දෙයක්. කාට හරි මේක තේරුම් ගන්න පුළුවන් කියලා හිතුනොත් ඒ මට්ටමින් නිකන් ටික ටික කියා දෙන්න try කරන්න පුළුවන්. ඒවට දැන් අපට ලේසි වෙන්න බුදුරජාණන් වහන්සේ ඉතින් ගොඩාක් ඕවා උපමා දීදී කියා දීලා තියෙනවා. ඈ විඥානයේ මායාකාරය කිව්වා. ඈ සංඥාව මිරිගුව කියලා කිව්වා. නේද? ওই උපමා අරගෙන නම් පැහැදිලි කරන්න ඕනේ. ඒ පැහැදිලි කරන එක Tamanට තේරුම් ගන්නත් උදව් වෙනවා. ඇයි මේ උපමා දීලා තියෙන්නේ? සංඥාවට මිරිගුව උපමා කළේ ඇයි? නැති දෙයක් තියනවා වගේ පෙන්නවා. මිරිගුව කියන්නේ තියනවා වගේ පෙන්눔 කරනවා විතරයි. එතෙන්ට ගියාම එහෙම දෙයක් නැහැ. දැන් බල්ලා මිරිගුවට අහු නැහින්ද නේද වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා රැවටුණා. ඉන්නවා වගේ පෙන්눔 කරනවා. ඕකට කියනවා රූප සංඥාව. එහෙන් අරන් දෙන්නේ රූප සංඥාව. සංඥාව සංඥාව විදිහට දන්නේ නැහැ. ඇහැ පිරිසිඳ දකින්න ඇති වුනහම ඇහෙන් අරන් දෙන්නේ සංඥාවක් කියන එක දන්නේ නැහැ. සංඥාව මිරිඟුවක් කියන එක දන්නේ නැහැ. ඒ හින්දා තමයි එළියේ රූප අල්ලගන්න උපාදාන කරන්නේ. ඒ ඔය ධර්මයේ හැම උපමාවටම ගැලපෙනවා ඔය පොඩි දේ තේරුම් ගත්තොත්. ඇයි විඥානේ මායාකාරයක් කිව්වේ? ඇයි සංඥාව මිරිඟුව කිව්වේ? රූප සංඥා මිරිඟුවක්, සද්ද සංඥා මිරිඟුවක්, ආයතන හයින්ම ආරම්භ වෙන සංඥා මිරිඟු. රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ඔක්කොම සංඥා ටිකක් විතරයි. සංඥා කියන්නේ මිරිඟු. මිරිඟු ස්වභාවය කියන්නේ එළියේ පවතිනව නෙමෙයි, පවතිනවා වගේ පෙන්눔 කරනවා. පවතිනවා වගේ පෙන්눔 කරනවා. අපි රවට්ටන්න හදනවා. ආයතන හය කරන්නේ ඔයදී. සංඥා හයක් කරන් දෙන එක. ඊට වඩා දෙයක් ආයතනෙට කරන්න බෑ. මේ සංඥා කතාව තමයි මං කිය චිත්‍ර කියලා. චිත්‍රයක් දැකලා අපි හිතනවා එළියේ තියෙනවා කියලා. ඒ කියන්නේ සංඥාව මිරිඟුව දැකලා හිතනවා එළියේ තියෙනවායි කියලා. මොනව හරි දැන්. ඒතර මුලා වුණා. මිරිඟුවේ මිරිඟු ස්වභාවය අඳුරගත්තේ නැහැ. දැන් අපි මේ ආයතන හයෙන් කරන මිරිඟු හය අඳුරගත්තේ නැති හින්දා අපි ලෝකෙට අහුවෙන්නේ. ලෝකෙට අහුවෙනවා කියන්නේ කාටද අහුවෙන්නේ? ආයතන හයි මිරිඟු ස්වභාවය දන්නේ නැති හින්දා මායයට අහුවෙනවා. මායයට අහුවෙනවා කියන්නේ මැරෙනවා. මැරෙනවා කියන්නේ උපදිනවා. මේ මැරෙන්න බහින්න එපා උපදිනවා. ඒ නඩ මැරෙනවට බය වෙන්නේ මොකටද බය වෙන්නේ? උපදිනවා. නේද? ඒ නඩ බය වෙන්නේ මැරෙන්නේ. ඔව්. ලේසි නෑ මැරෙන්න ගියොත් එහෙම බලන්න පුළුවන්. දැන් කවුරු හරි පොඩ්ඩක් කලන්තේ දැම්මොත් එහෙම බලන්න පුළුවන් ওই කියන ටික. එහෙමද වැඩ කරන්නේ කියලා. කිසි ගාණක් නැතුව මෙහි භාවනාව කරයි එහෙනම්. ඒක තමයි. ඇයි භාවනාව කැදෙන්නේ? අර බය එනවා. වෙන මොකවත් නෙවෙයි. නේද? ලෝකෙට අයිති නේ ඉතින් ලෝකෙ
ලෝකෙ ඉඳගෙන
ඒක තමයි කිව්වේ ඔය කියන තරම් ලේසි නෑ ආ දැන් නිකන් කිව්වට ඇත්තටම බලන්න පුළුවන් පොඩ්ඩක් පපුව රිදෙන්න එහෙම ගත්තොත් මෙතන ඉඳීද ඔය කියන කතාව එකක්වත් නෑ ඊට පස්සේ ඒ බයයි සැකයි ඇති වෙන්නේ අපේ තියෙන මුලාව මෝඩකම අවිද්‍යාව. බය සැක ඇති වෙන්නේ මේ ලෝකෙට අහු වුණාම. ඒක වැඩේ දැන් අපේ ජීවිතේට ආසාව ඒකෙන් නිමෙයි පෙන්නන්නේ. අපේ ජීවිතේට තියෙන ආසාව පෙන්නන්නේ මොකෙන්ද දන්නවද? තමන් වටපිටාවේ ඉන්න අයට තියෙන ආසාව.
ඔව් ඒකට පෙන්නන්නේ.
දැන් දරුවන්ට තියෙන ආසාවෙන් පෙන්නන්නේ තමන්ට තියෙන ආසාව. කියන්නේ මට නෙමෙයි දරුවට. ඒ රවට්ටන්නේ එහෙමයි. අරව මේවා එකතු කරගන්නේ අනේ මට නෙමෙයි මේ මේ අනිත් අයට. ඒ ඒවා තමයි ඒ රැවටිීම ඒවා පේන්නේ නැහැ මූලාවෙන් නැහැ නේ මොකද ඉස්සේ එයා හිටියනම් තියෙන වාසි ටික නැති වුණා එයා හින්දා යම් කිසි සතුටක් ලැබුවද ඒක නැති වුණා අතු ආරය මරුඩට නිමෙ
අතන්නේ
එතකොට වාසියක් නැහැ. අගොහම වෙන්නේ නැති වුණත් උපදින්. ඒක තියා ගන්න. ඈ? කාටද? මැරුණ කෙනාටද ජීවත් වෙ ඉන්න අයද? නෑ, ඔහොම හිතන්න එපා. ඔහොම හිතුවහම මුලාවේ. ඔව් එතකොට තමයි හිතෙන්නේ ආනිදි පෙති ටිකක් බීලා නිදාගත්තම වෙයි. එහෙම වෙන්නේ නැහැ. හොඳද?
ඉඳලා
කොහොම මැරුණත් ආයේ උපදිනවා. උපදින්න බෑ මේ කර්මයක් මොකක් හරි හිතට අරමුණු වුණේ නැත්තම්. නේද? එහෙම නොවුණා නම් ඉතින් රහත් වෙන්න එපා. ආයේ උපදින්න විදියක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. නින්දෙන් මැරුණයි අරව මේවා කතා. ඒවා බොරු කතා. හිත වැඩ කරනවා අනිවාර්යෙන් ඕකේ කියන්න තියෙන්නේ මේකයි ඕක කෙටියෙන්ම කියනවා නම් නිින්දෙන් මැරුණා කියලා අපාය යන්න නැතුව ඉන්නේ ඔව් දැන් පැහැදිලිනේ ඕකනේ අහන්නේ නිින්දෙන් මැරුණත් ඒ චුති සිතේදී සිහි වුණේ අකුසල කර්මයක් නම් කෙලින්ම අපාය. ඔව්. ඒකෙන් බේරෙන්න බෑ. නින්දෙන් මැරුණාද? ආ කෑග ගහලා මැරුණාද? කොහොම මැරුණාද කියන එක නෙවෙයි. ඒ අපිට ෂෝ. කිසි කරදරයක් නැන්නේ. නැත්තම් හොස්පිටල් එකට යන්නයි. අර මේ මොන කරදරයක්ද? අනිත් ඇඬ දෙන්න. ඒකයි මං කිව්වේ. මරුණහන් අඩන්නේ මරුණ එකට නෙවෙයි. හරදර ටික
මම කුටි
ඒක තමයි ඇත්ත. ඕක දකින්න ගන්නේ ප්‍රඥාවෙන්. එතකොට අඬන්න වෙන්නේ. අපි අඬනවා නම් අඬන්නේ මතක තියාගන්න තමන් වෙනුවෙන්. කවුරුවත් අඬන්නේ නැහැ අනුන්
වෙනුවෙන්.
කිසිම කෙනෙක් අඬන්නේ නැහැ අනුන් වෙනුවෙන්. ඇඬුවා නම් අඬන්නේ තමන්ගෙම තණ්හාවමයි වෙන මුකුත්ම නෙමෙයි. ඒක බය නැතුව කි. නැත්තම් අඬන්න ඕනේ නැහැ. අනුන් වෙනුවෙන් මොකටද අඬන්නේ? ඒක තමයි ඇත්ත තත්ත්වය. අපි යෝග වහන්න ඉතින් එක එක වේ 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 අරව මේ වගේ. ඒවා බොරුව, ඒවා වංචා. වංචාව කියලා දන්නේ නැහැ. ඒක දැනගන්න නුවණක් තියෙන්නේ නැහැ. දැන් බල්ලා දන්නේ නැහැ නේ අර. වතුරේ ඉන්න බල්ලට රැවටෙනවා කියලා ඌට නුවණක් නැහැ නේ. වංචාවට අහු වුණා කියලා ඌ දන්නේ. ඔව්. කවුරු හරි අඬනවා නම් ඒ තමන්ගෙම තණ්හාවමයි සක්කාය දිට්ඨියමයි වෙන මොකුත් නෙමෙයි. තමන්ව සතුටු කරන දෙයක් නැති වුණාට තමයි අඬන්නේ. එහෙම එහෙම නැත්තම් අඬන්න ඕනේ නැහැ. සිනග බණිනවා ඉතින්. දැන් අනිත් බල්ලෝ ටික ඇවිල්ලා අරුට බණින්න පුළුවන්. දැන් වතුරට එබෙන බල්ලා බුරන් නැතුව පැත්තකට වෙලා ගණන් ගන්න නැතුව ඉතින් අනිත් බල්ලෝ ටික වුණනම් ඇවිල්ලා මූට බණි. ඒකට කර ඒවා ගණන් ගන්න ඕනේ නැහැ. දැන් අර පිස්සන් කොටුවේ එක පිස්සෙකුට අනිත් පිස්සෝ ටික බැන්නා කියලා එයා ඕක ගණන් ගන්නවා. ඒතේ ඔයා අඬන්න කියන්නේ මං වෙනුවට ඔයා අඬන්න නෑ. එතකොට කියන්න ඕන වාට ඕනනම් අඬන්න. නෑ ඔබ බය නැතුව කියන්න ඕනේ කියන්න. ටිකක් නුවණ තියන අයට. නෑ අපේ අයට කියත හැකි. නෑ. එල තමන් මැරෙනවට අඬලා ඉන්න ඕන අනින් අනිත් අය මැරෙනවට අඬලා මේක මේ කාටවත් වෙන්නේ නැති දෙයක් වුණා නම් නේ අඬන්න ඕන. තමන්ටත් වෙන දේ වුණාට ඉතින් අඬන්න ඕනේ නේද? ඉතින් ඕවා පොඩ්ඩක් මැරිලා ආයේ පණ ආරම් බලන්න. ඔව් සත්‍ය දකින්න. එහෙම වුණත් නේද? ඉතින් ඕකෙන් තේරුම් ගන්න ඕන අපි ඔය දැන් අර තමන්ගේ තණ්හාව තමන් තුල තියෙනවා කියලා පෙන්වන්නේ. ඒක පෙන්වන්නේ අනිත් අය ගැන කරන දේවල් වල. ප්‍රෝඩාව තමයි. නෑ අපේ නුවණ තියනවා නම් ඒකෙන් අපිට අඳුර ගන්න පුළුවන්. ඔව් තමන්ගේ තණ්හාව ඒ වංචනික ධර්ම වලින් මිදෙන්න ඒවා තේරුම් ගන්න ඕන. ඇයි අපිට දුක හිතෙන්නේ වෙන කෙනෙකුට මොනවා හරි වුණහම? නෑ. ඒ නුවණින් බලනකොට පේනවා මේ මගේම තියෙන අඩුපාඩු. ඒ රවට්ටලා පෙන්නනවා. නෑ නෑ මේ මේ අපේ දරුවන්ට අපේ අයට ඔහොම ඔහොම කියලා දැන් අපේ කරගත්තු හින්දානේ ඔය ඔක්කොම තියෙන්නේ. එතකොට අපේ අය හොඳට හිටියොත් කාටද හොඳ? ඔන්න ඕක තියෙන්නේ. ඕකට තමයි ඔක්කොම. ඔය හින්දා තමයි අර දැන් සතර බ්‍රහ්ම විහරණ කියන ටික තියෙන්නේ. මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා. දැන් ඒවා අර බ්‍රහ්ම මට්ටමට එනවා කියන්නේ ඒක තමන්ගේ අයට විතරක් නෙමෙයි. හැමෝම එකයි. තමන්ගේ දරුවත් එකයි අනිත් දරුවොත් එකයි. එතකොට වෙන් කරන්න දෙයක් නැහැ. වෙන දරුවට ඒ දෙය ලැබුණත් එකයි අපේ දරුවට ලැබුණත් එකයි. එතකොට අපිව අහුවෙන්නේ තේරෙනවා. බ්‍රහ්ම විහරණ මට්ටමට ඒවා දිනු කර ගන්නවා. මෛත්‍රිය තමන්ගේ කෙනාට තියෙන මෛත්‍රියම පිට කෙනාටත් තරහකාරයටත් ඒ මෛත්‍රියම තියෙනවනේ අන්න බ්‍රහ්ම විහරණ. ඒක තමයි
නියමයි.
ඔව්. දැන් බුදුහාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ට තිබුණ මෛත්‍රියමයි දේවදත්ත. තමන් මරන්න ආපු කෙනාට. ඒක තමයි මේ මෛත්‍රියේ බ්‍රහ්ම විහරණ. බ්‍රහ්මයන්ගේ මට්ටම. තරම් මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂා උපේක්ෂාවට එන්නේ එතකොට අරක අර තමන්ගේ අයිට විතරක් තියෙන මෛත්‍රිය කරුණාව ඒ ටික අනුන්ටත් ඒ මට්ටමට එනකොට ඔන්න උපේක්ෂාවට එන නැත්තම් වෙන්නේ අපේ අයිට ලැබුනේ නැත්තම් තරහ මොන උපේක්ෂාව නැත්තම් හොරෙන් හොරෙන් හැරි එකතු කරලා මේගොල්ලන්ට එතකොට උපේක්ෂාවක් එනවා ඇලිමයි ගැටිමයි නේද හැමෝම එකයි කියනකොට උපේක්ෂාව එන්නේ. තමන්ගේ අයට විතරක් එකතු කරන්නේ නැහැ නේද එතකොට? ඔව් ඒවා ඒ ඔව් දැන් ඒවයි බුදුහාමුදුරන්ගේ වෙනස ඒකයි. තහතන් වහන්සේලා දැන් මේගොල්ලන්ට උපේක්ෂාවට එන්න බෑ. අම්මලා තාත්තලට. ඇයි තමන්ගේ අයට විතර? උපේක්ෂාවට එන්න නෑ. මගේ පුතා බඩගින්න හිටියත් අර පුතා කනවනේ. අන්න උපේක්ෂා. නැත්තම් කොහොම හරි අර ටික උතුරලා නම් යා. එතකොට උපේක්ෂා. ඒක බ්‍රහ්ම විහරණයක් වෙන්නේ නෑ. කිව්වට ඒක තණ්හාවෙන් එන එක නේද
තණ්හාව
ආත්මාර්ථක එතකොට උපේක්ෂාවකට යන විදිහ රක්ම විහරණ මට්ටමට යන්නේ ඒ හැම දේවල් තියෙන ඕවා ගැඹුරුයි ඕවා කියන්නේ ප්‍රඥාවෙන් දකින කෙනාට විතරයි යෝග තේරුම් ගන්න පුළුවන් කන් කෙනෙක් ඇහුවොත් ධර්මයේ විකෘති කරනවා කියලා තමයි ඔන්න එනවා. බොහොම කලාතුරකින් තමයි. හැබැයි එහෙම කෙනාට තමයි සතුටෙන් ඉන්න පුළුවන්. සතුටෙන් මැරෙන්න පුළුවන් එහෙම කෙනාට. නැතුව නිදාගෙන නෙමෙයි. උපේක්ෂාව පුරුදු කළොත්. එයාට සතුටෙන් මැරෙන්න පුළුවන්. එයා අපාගත වෙන්නේ.
සේරම එක මැත්තේ.
ඔව්. තමන්ට සලකන එක්කෙනත් එකයි තරහකාරයත් එකයි. ඉතින් ඒක ලේසි වැඩක් නෙමෙයි මේ ලෝකේ මට්ටමේදී. හැබැයි ප්‍රඥාව දිනු කරනවා කියන්නේ එහෙම කෙනා.
කලන්දම බෙන් දේවල්.
හිත දියුණු කරනවා කියන්නේ ටිකෙන් ටික ඒ මට්ටමට කිට්ටු වෙන. නැත්තම් මතක තියාගන්න තාම බොහොම පහත් මට්ටම. ඒ කියන්නේ පහළට යන මට්ටම. තිරිසන් ලෝකේ පැත්තට යන මට්ටම තමයි අපි වැඩි දකින්න තියෙන්නේ. එතකොට මේ ධර්මයක් කරලා නුවණ වඩන අය ටික ටික අර ඉහළ උපේක්ෂා මට්ටමට එනවා ටිකෙන් ටික. ඒ කියන්නේ ලෝකේ අර ලෝකෙට අයිති ඒවට අටලෝ දහමට කම්පා නොවන මට්ටමට එනවා. උපේක්ෂා මට්ටමට එනකොට. මේක තමයි මේ ප්‍රඥාව වැඩෙනකොට ධර්මයක් පහළා තේරුම් ගන්නකොට එන විදිහක් ඒක. ලෝකෙ දේවල් වලින් සැලෙන්නේ. හරි? ඒ ඒ එතකොට තමයි සතර බ්‍රහ්ම විහරණ එහෙම වැඩෙන්නේ හොඳට. හැම මොහොතකම හිත සත්‍යයෙන් ඉන්න පුළුවන්. හොඳයි. එතනින් අපි අවසන් කරමු එහෙනම්. මම හිතනවා දැන් ටික ටික මේ ධර්මය මොකද්ද? සද්ධර්මය කියලා වචනේ කිව්වටම නෙමෙයි. ඒකේ අර්ථයෙන් මොකද්ද කියලා දකින්න ටික ටික දැන් ප්‍රඥාව වැඩෙනවා ඇති කියලා මේවා අහලා අහලා. ඒක තවත එහෙම උත්සාහ කිරීමම මාර්ගයේ වැඩිවීමක් වෙනවා. සීල සමාධි ප්‍රඥා වැඩෙනවා. ඒවා මහානිසංස කුසල කර්ම. අනිස්ථාමිස පූජාව වගේ නෙවෙයි. ඊට වඩා මහානිසංස යම් කිසි දවසක නිවන් දකින කම්ම ප්‍රතිඵල දෙන ශක්තියක් තියෙන මහා බලවත් කුසල කර්ම සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ඉතින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් කින් අනුමෝදන් කරන්න පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සැමගෙන් අප සැමම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරංකි. මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපිට කරන්න පුළුවන් ප්‍රාර්ථනාව තමයි යම් කිසි දවසක නිගන්න අවබෝධ වෙන කම්ම අප මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඊළාට අපේ අවිද්‍යාව තියෙන තාක්කල් අපි මේ කරන හදන චේතනා එක තමයි සංඛාර කියන්නේ. ඒවා තමයි ලෝකෙ කියන්නේ. දුක කියන්නේ. ඈ ඒ සබ්බේ සංඛාරා මොකද කරන්නේ? අපි දුකටපත් කරනවා. ඒවයි ස්වභාවය තමයි අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිච්චාදි සබ්බේ සංඛාරා දුක්ඛාදි. ඒ වගේ මේ මනසට අරමුණු වෙන ඒ ධම්ම සේරම කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනත්තාති. ඔය ඇත්ත ඇති හැටියට තේරුම් යන්නේ යදා පඤ්ඤාය පස්සති. එතකොට මේ මුලාව හින්දා මෙච්චර කල් තිබුණ මුලාව හින්දා විඳපු දුක කලකිරිලා අතාරිනවා. අතනි බින්දති දුක්ඛේ. ඕක තමයි නිවනට මාර්ගයේ සමග වූ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. හොඳයි. පෙරුවන් සරණයි.